තෙරවරු අද පියවර සටහන්.
පව් කරහම අපා යනවා කියලා දැනගත්ත නම් කෙනෙක් මේ සසර පැවැත්ම නම් හොඳ එකක් නෙමෙයි කියලා හිතන්න හොඳ හේතුවක්. නිවන් දකින්න ඕනේ කියලා අදිෂ්ඨාන කරපු කෙනෙකුට හොඳ හේතුවක් ඒක. දුෂ්කර ක්‍රියා කරන එක නතර කරා කියන්නේ අදිෂ්ඨානය අයින් කරා නෙමෙයි. අදිෂ්ඨානය මොකද්ද? පාරමිතාවක් විදිහට පුරන්න තියෙන්නේ. එතකොට එකපාරක් හිතුවම හරිනම් මම බුදු වෙනවා කියලා. ඔකේ පුරන්න දෙයක් නැහැ නේ එතකොට. දෙයක් එකපාරට මම මෙහෙම කරනවා කියලා හිතුවා කියලා. ඒක පරිපූර්ණ අදිෂ්ඨානයක් වෙන්නේ නැහැ.
එහෙනම් ඉන්න. ඉතල වෙච්ච උත්තරින් තිර බවට පත් වෙච්ච පියවර හොයාගෙන පියමන් කරන්න. තෙරක් නොමැති සසරි එතෙරවන තෙරවන
නමෝ බුද්ධ දිවාකරාය නමෝ ගෝතම චන්දිමාය නමෝ නන්ත ගුණන් නවාය නමෝ සාක්කේනං දනාය. ඒ උතුම් ත්‍රිවිධ රත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි, පින්වතුනි තෙරවරු දේශනා මාලාව යටතේ අපි මේ වෙනකොට සත්‍ය පාරමිතාව දක්වා මේ පාරමිතාවන් ගැන කරුණු විස්තර විග්‍රහ කරගන්න යෙදුණා. අපි මේ සතියේ අදිෂ්ඨාන පාරමිතාව ගැන තමයි දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබ නිතර අහලා තියෙන වචනයක් අදිෂ්ඨානය කියලා කියන්නේ. මොකද්ද මේ අදිෂ්ඨාන පාරමිතාව කියලා කියන්නේ? කොහොමද අපි අදිෂ්ඨාන පාරමිතාව පුරා ගන්නෙ? කොහොමද අදිෂ්ඨාන පාරමිතාව නිවනට උපනිශ්‍රේ වෙන්නේ කියන කාරණාවන් ටික අපි එකින් එක විස්තර විග්‍රහ කරගමු. අදිෂ්ඨානය කියන වචනේ ඔබ අහලා තියෙනවා සහ ඒ ගැන යම් අදහසක් තියෙනවා. මොකද්ද මේ අදිෂ්ඨානය කියන්නේ කියලා. නමුත් වඩාත් පැහැදිලි වීම පිණිස මෙන්න මෙහෙම තේරුම් කරවන්නම් ඔබට. අදිෂ්ඨානය කියලා කියනවා පින්තුනි, ඉෂ්ටාර්ථය කෙරෙහි බලවත් පිහිටීමට. ඒ කියන්නේ මොකද්ද ඉෂ්ට සිද්ධ කරගන්න ඕනේ? අන්නේ කාරණා උදෙසා, ඒ උදෙසා හිත පිහිටවනවා. බලවත් ලෙස පිහිටවනවා. අන්න ඒකට කියනවා අදිෂ්ඨානය කියලා. ඒක යම් චිත්ත ශක්තියක්. අදිස්ථාන ශක්තිය කියලා අපි ඒකට කියනවා. එතකොට මේ අදිස්ථාන ශක්තිය කියන එක නිකම්ම නිකං එකපාරටම ගන්න පුළුවන් එකකුත් නෙමෙයි. දෙයක් එකපාරට මම මෙහෙම කරනවා කියලා හිතුවා කියලා ඒක පරිපූර්ණ අදිස්ථානයක් වෙන්නේ නැහැ. ඒවටත් අදිස්ථාන කියලා කියන්න පුළුවන්. නමුත් ඒ ටික විතරක් මදි. මොකද අදිස්ථානය කියන්නේ එහෙම මොකක් හරි දෙයක් කරනවාමයි කියලා හිතන එකට නම් අදිස්ථානයේ මොකද්ද පාරමිතාවක් විදිහට පුරන්න තියෙන්නේ. එතකොට එකපාරක් හිතුවම හරිනම් මම බුදු වෙනවා කියලා. ඔකේ පුරන්න දෙයක් නැහැ නේ එතකොට. නේද? එහෙනම් මේ එකපාරකින් විතරක් කරන්න පුළුවන් එකක් නෙමෙයි මේ. පුරුදු පුහුණු කරගන්න ඕන එකක්. තමන්ගේ ස්ථාර්ථය කෙරෙහි පිහිටලා හිටනවා කියන එක. එතකොට ඊළඟ කාරණාව තමයි අදිස්ථාන පාරමිතාව කියන්නේ මොකද්ද? නොඑක් ආකාරයේ අදිස්ථාන තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් ඔබගේ ප්‍රායෝගික ජීවිතය තුළ ඔබට මේව මොන තරම් අත්දැකීම් වශයෙන් ලැබිලා ඇති. තමන් යමක් කරනවාය කියලා තරයේ අදිෂ්ඨාන කරගත්තු අවස්ථාව ඕනේ තරම් ඇති. තරයේ හිතාගත්තා. මං කොහොම හරි O level pass වෙනවා. මං කොහොම හරි A level pass වෙනවා. කොහොම හරි කැම්පස් යනවා. කොහොම හරි හොඳ රස්සාවක් කරගන්න. කොහොම හරි මගේ ව්‍යාපාර කටයුතු දියුණු කරගන්නවා. කොහොම හරි මම දක්ෂ ක්‍රීඩකයෙක් වෙනවා. ඔය ආදී වශයෙන් ඔබ අදිස්ථානගත්තු අවස්ථාවල් ඔබේ ජීවිතයේ ඇති ඕනෑ තරම්. කොහොම හරි මේ අවුරුද්ද ඇතුළත මං කොහොම හරි ගේ හදා ගන්නවා. ඔය වගේ ඒවා. හැබැයි ඒවා කරා කියලා ඒවා පාරමිතාවක් වෙන්නේ නැහැ. අදිස්ථානය කියන එක පුරුදු පුහුණු වෙන්න හොඳයි. පුරුදු පුහුණු වීමක් සිද්ධ වෙනවා. නමුත් පාරමිතා ගණයට ඒක ඒ කියන දේවල් වැටෙන්නේ නැහැ. පාරමිතා ගණයට වැටෙන්නේ පින්වතුනි බෝධිත්‍රය අතුරින් යම්කිසි බෝධියක් උදෙසා අදිස්ථානයෙන් කරුණු කටයුතු කරගෙන යනවනම් අන්න ඒ අදිස්ථානයෙන් කටයුතු කරන එක බෝධිය උදෙසා ඒකට කියනවා අදිස්ථාන පාරමිතාව කියලා. ඒ අදිස්ථානය තමයි පාරමිතාවක් වෙන්නේ. එතනින් පරිබාහිර වූ දේවල් පාරමිතාවට වැටෙන්නේ නැහැ. හැබැයි ලෞකික ජීවිතයේ සපවත් කර ගැනීමට ලෝක පැවැත්මට ඒ ඕන හේකට මේ අදිස්ථානීය කියන එක භාවිතා කරන්න පුළුවන්. ඒ අදිස්ථානීය කියන එක ඇතුළු බොහෝ අය ඒ විදිහට තමයි කටයුතු කරන්නේ. මේ තමන්ගේ උමනායපාකම් ඉෂ්ට සිද්ධ කර ගැනීම පිණිස අදිස්ථාන කරන්න එපා කියලා එහෙම නෙමෙයි මේ කිව්වේ. ඒවා නරකයි කියලත් නෙමෙයි මේ කිව්වේ. ඒ කියන දේවල් වලින් ඔබට බෝධිය ලැබෙන්නේ නැහැ. බෝධිය සාක්ෂාත් කරගන්න ලැබෙන්නේ නැහැ කියලා විතරයි මේක පැහැදිලි කරන්නේ. බෝධිය සාක්ෂාත් කර ගැනීමට ඒ උදෙසා කරන්න තියෙන දේවල් තමයි අදිස්ථානයෙන් කටයුතු කරන්න ඕනේ. ලෝකේ අල්ල ගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් මේ අදිත්‍යණයෙන් කටයුතු කරාම ලෝකේ අල්ල ගන්න පුළුවන්. මැඩිපුර මිල මුදල් සම කර ගන්න පුළුවන්. ආදී වශයෙන් ওই තියෙන මොනවා මොනවා හරි ළඟා කර ගන්න පුළුවන්. මේවෙන් නිවන ලැබෙන්නේ නැහැ. හැබැයි ලෞකික ජීවිතයේ යම් මට්ටමකට තමන්ට හොඳයි කියලා හිතන විදිහකට කරුණු කටයුතු කරගෙන යන්න පුළුවන්. මොන ආකාරයකට මේ අදිෂ්ඨානය කරත් එකපාරක් හිතුවා කියලා මේ අදිෂ්ඨානේ ඒ විදිහටම පවතින්නේ නැහැ. උදේ අදිෂ්ඨාන කරපු එක හවසට අමතක වෙනවා. මේ දැන් අදිෂ්ඨාන කරගන්නවා ඊළඟ මොහොතේ අමතක වෙලා යනවා. ඒ අදිෂ්ඨානේ පැත්තක. දැන් මේ 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 දැන් සියලු ලෝක සත්‍යයන් කෙරෙහි මෙත්තාව පතුරනවා කියලා අදිෂ්ඨාන කරනවා. අදිෂ්ඨාන කරලා පන්දලෙන් එළියට බහිනකොට සෙරප්පු දෙක නැහැ. සෙරප්පු දෙක හොරු අරන් ගිහිල්ලා කවුරු හරි ආගෙන ගිහිල්ලා. හොරු අරගෙන නෙමෙයි කාට හරි වැරදිලා දාගෙන ගිහිල්ලා කියන්නේ. ජාර තියපු අදිෂ්ඨානේ පන්දලෙන් එළියට බහිනකොටම නැහැ. බොහොම දේශ හිතක් තමයි පතුරවන්නේ. පන්සලේ ඉන්නකොට කිව්වේ සබ්බ සත්‍යේසු මෙත්තා සාගතේන චේතසා විහරණං සමාධියාමි කියලා තමයි කිව්වේ. පන්සල් දොරෙන් එළියට උනේ සෙරප්පු දෙක නැහැ කියලා දැකලා. කත්තු කෙනාට දෙස් දෙවුල් තියලා සාප කරලා එහෙම වෙන්න පුළුවන්. එහෙනම් එකපාරක් හිතාගත්තාය කියලා අදිෂ්ඨානය පූර්ණ වුණේ නැහැ. පූර්ණ වෙලා නැහැ. එහෙනම් කොච්චරක් අදිෂ්ඨාන කරන්න ඕනේද? ඉෂ්ඨාර්ථේ සිද්ධ වෙනකම්, ඒ කියන්නේ නිවන නිවන පූර්ණේ කරගන්නකම් මේ අදිෂ්ඨාන පාරමිතාව පුරන්න ඕනේ. මහා බෝසතාණන් වහන්සේත් එහිමයි කළේ. මහා බෝසතාණන් වහන්සේ අදිත්තානේ ඇතහැරියේ නැහැ. දුෂ්කර ක්‍රියා කරන කාලයේදී ඔබ අහලා තියෙනවා. උන්වහන්සේ කොච්චර ශරීරයට දුක් දුන්නද කියලා. අවුරුදු 6ක් යනකම් අදිෂ්ඨානය අතහැරියේ නැහැ. අදිෂ්ඨාන පාරමිතාව තමයි කිරුවේ. සම්බෝධියට පත් වෙනකම් අදිෂ්ඨානයෙන් යුතුවයි කටයුතු කරේ. බුද්ධ රාජ්‍යයට පත් වෙනවා කියන අදිෂ්ඨානයම ඇතිවි. දැන් දුෂ්කර ක්‍රියා කරන එක නතර කරා කියලා එහෙම අදිෂ්ඨානය විඳුණාද? එහෙම නැහැ. පුජාතාවගේ කිරිබුරු දානේ වළඳලා උන්වහන්සේ නැවතත් අදිෂ්ඨාන කළේ බුදු වෙලා මිසක් නැගිටින්නේ නැහැ කියලා. ඒ බෝධි මණ්ඩලේ වාඩි වුණේ බුදු වෙලා මිසක් නැගිටින්නේ නැහැ කියලා. දුෂ්කර ක්‍රියා කරන එක නතර කරා කියන්නේ අදිෂ්ඨානය අයින් කරා නෙමෙයි. අදිස්ථානයෙන් තොර වුණා එහෙම නෙමෙයි. මොකද අදිස්ථානේ අදිස්ථාන කරේ දුෂ්කර ක්‍රියා කරනවා කියලා නෙමෙයි. කොහොම හරි සත්‍ය සොයා ගන්නවා කියලා. මමත් සත්‍ය සොයාගෙන ලෝක සත්‍යාවත් එතර කරනවා කියන අදිස්ථානෙන් තමයි කටයුතු කරගෙන ආවේ. එහෙනම් දුෂ්කර ක්‍රියා කරන එක නතර කරේ ඒ තුල සත්‍ය හොයන්න බැරි නිසා, ඒකෙන් සත්‍ය නොලැබෙන නිසා. එහෙනම් අදිෂ්ඨානය තමයි මේ හැම අවස්ථාවකම කටයුතු කළේ. එහෙනම් අදිෂ්ඨානය කියන්නේ මොකද්ද කියන එක ඔබ තේරුම් ගන්න ටික ටික. එකපාරක් දෙයක් හිතාගත්ත කියලා ඔක්කොම හරියන්නේ නැහැ. ක්‍රමක්‍රමයෙන් 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 අදිෂ්ඨාන පාරමිතාව පුරන්න ඕනේ. පුරුදු කරගන්න ඕනේ. කෙනෙකුට හිතෙන්න පුළුවන් ඕක මොන කජ්ජද්ද? බොහොම පුංචි දෙයක් වුණා. ඕක මොන කජ්ජද්ද අපිට? එහෙම හිතෙන්න පුළුවන්. නමුත් ඒ දේවල් කරන්න ගියාට පස්සේ හරිම අමාරුයි. විභාගේ පාස් වෙන්න මාසයක් ඉතින් තියෙද්දි පාඩම් කරන්න ගත්තාම තමයි ඒකේ අමාරුව තේරෙන්නේ. මුලින් ඉඳන් ඔහේ ඉන්නවා. අදිෂ්ඨාන කරනවා. පටන් ගන්නකොටම අදිෂ්ඨාන කරනවා. හැබැයි ඊට පස්සේ කාලය තුල කිසිම වෙහෙසක් මහන්සියක් ගන්නෙ නැහැ. ඒ අදිෂ්ඨාන ඒ අදිෂ්ඨානයේ පූර්ණේ වෙන්න දෙන්නේ නැහැ. ඒ අදිෂ්ඨානේ පුරුදු කරන්නේ නැහැ. අදත් අදිෂ්ඨාන කරන්න ඕනේ, පුරුදු කරන්නේ නැහැ. හෙටත් අදිෂ්ඨාන කරන්න ඕනේ, පුරුදු කරන්නේ නැහැ. කොහොමම ගිහිල්ලා විභාගයට මාසයක් විතර තියෙද්දි තමයි ඔන්න දැන් කලබලයට පුරුදු කරන්න හදන්නේ. එතකොට කල් ගොඩක් ගිහින් වැඩි. ඉතින් එතකොට ඒ මාසේ පටන් ගන්න දවස් දෙකේ පටන් ගන්නකොටම නිදි. නිින්දට එරෙහිව අදිෂ්ඨානයෙන් යුතුව කටයුතු කරන එක පුරුදු කරලා නැහැ. එතකොට ඒ දවස් දෙකක් විතර යනකම් නිදි. ඊට පස්සේ තව පැය දෙක තුනක් ඇහැරලා ඉන්නකොට ආයෙ නිදි මත එනකොට ඒකට එරෙහිව අදිෂ්ඨානයෙන් කටයුතු කරලා නැහැ. පුරුදු කරලා නැහැ. ඒක නිසා ආයිත් නිදියේ ටිකේ. මොහොම ගිහලා යන්තම් ඔය කියන මාසය ඇතුළත යම් ප්‍රමාණයක් විතරක් කරගන්න පුළුවන්. නමුත් සාර්ථක ප්‍රතිඵල ලොකුවට අරගන්න බෑ. මාසයකට කලින් හරි අදිස්ථාන කරගෙන ඒක පුරුදු කරගෙන ආපු මාසයක් හරි පුරුදු වුණු කරපු නිසා තමයි ඒ මට්ටමට හරි බේරුනේ. නමුත් අවුරුද්ද පටන් ගත්ත දවසින් නම් ඔය අදිස්ථානියම කටයුතු කරගෙන ආවනะ බොහොම ඉහළ ප්‍රතිඵල ගන්න තිබුණා. එනම් පින්වතුනි අදිෂ්ඨානය කියන එක ඔන්න ඔයගේ පුරුදු කරන්න ඕන එකක්. අදිෂ්ඨානය නැතුව මේ අදිෂ්ඨානය කියන එක වීරිය කියන එකත් එක්ක බැඳිලා තියෙන එකක්. ඔබට වීරිය පාරමිතාව ගැන අපි දේශනා කරනකොට පැහැදිලි කරලා දුන්නා. ආරම්භක ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියලා මේ වීරියේ අවස්ථා තුනක් ගැන, ආකාර තුනක් ගැන. ඔය හැම අවස්ථාවකටම ඒ වීරිය වඩා ගන්න උදව් වෙන කෙනෙක් ඉන්නවා. ඒ තමයි අදිස්ථානය. වීරිය වඩාගෙන කටයුතු කරගෙන යන්න අදිස්ථානය තමයි උදව් වෙන්නේ. අදිෂ්ඨානය සිහිපත් වෙච්ච ගමන් තමන්ට ශක්තිය ලැබෙනවා වීරය කියන එක වැඩි දියුණු කරගන්න. උදාහරණයක් ගත්තොත් ඔබ හිතන්න ඔබට දෙනවා දිග තාප්පයක තීන්ද ගන්න. කොහොම හරි අද දවස ඇතුළත මේක මේ තාප්පේ තීන්ද ගන්න ඕනේ කිය. ඉතින් මොකද කරන්නේ? අදිස්ථානයක් තියෙනවා. මං කොහොම හරි අද දවස ඇතුළත මේ තාප්පේ තීන්ද ටික ඔක්කොම ගන්නවා කියලා. එහෙම කරලා තීන්ද ගන්න පටන් ගන්න. දැන් මේ තියපු අදිස්ථානයේ නිසා ආරම්භක ධාතු හේවත් වීර්ය ආරමන්න පුළුවන් වුණා. යම් කටයුත්තක් ආරම්භ කිරීමට අවශ්‍ය වීර්යය ලැබුණ මේ අදිස්ථානයේ. මේ අදිස්ථාන කරපු නිසා නැත්තම් කියපුවම් ආව දැකලා අම්මෝ මේ තාප්පේ ලොකු මේක නම් අද කොහේ තීන්ද ගන්නද එක දවසින් නම් බෑ. එහෙම තමයි කියන්නේ. මේකෙන් නම් භාගයක්ක් පුළුවන් වෙයිද දන්නේ නැහැ. ඒ හේතුව අදිස්ථානයක් තිබ්බේ නැති නිසා එතකොට යන්නේ බෑ. අලස පැත්තර තමයි එතකොට යන්නේ. නමුත් අදිස්ථාන කරනවා නම් මම කොහොම හරි මේක කරනවා කියලා අන්න එතකොට පුළුවන් ඒක ආරම්භ කරන්න. කොහොම ටිකක් ඕක ආරම්භ කරලා දැන් තීන්ද ගන්න පටන් ගත්ත බිත්තියේ ටික වෙලාවක් ගන්නවා, පැයක් හමාරක් විතර ගන්නවා. ඉතින් අත් දෙක රිදෙනවා, උරිස් දෙක රිදෙනවා, හිටගෙන ඉඳලා කකුල් දෙකත් රිදෙනවා. මේ තෙහෙට්ටුයි ටික වෙලාවක් යනකොට තෙහෙට්ටුයි. එතකොට විවේක ගන්න හිතෙනවා. හරි අමාරුයි පොඩ්ඩක් වෙලා ඉඳගෙන ඉඳලා තේ එකක් එහෙම බීලා ඉන්න ඕනේ දැන් අමාරුයි. එහෙම හිතෙනවා. එහෙම හිතෙනකොට අදිස්ථානය පූර්ණය කරගන්නවා කියලා කියන්නේ, මේක පුරුදු කරනවා කියලා කියන්නේ නැවත ඒ අදිස්ථානය සිහිපත් කරන්න ඕනේ. අන්න නැවත ඒ අදිස්ථානය සිහි කරා නම් නෑ මම මේක කොහොම හරි කරනවා කියලා නැවත අදිස්ථාන කරා නම් අන්න ඒ විවේක ගන්න එක පැත්තකින් තියලා නැවත තීන්ද ගන්න පටන් ගන්නවා. එහෙනම් මේක එක දිගට කරගෙන යන්න ඕනේ එක. නැවත නැවත මේ අදිස්ථානයේ කියන එක පුරුදු කිරීමෙන් නික්කම ධාතු හේවත් මේ යමක් කරගෙන යන්න එක දිගට කරගෙන යන්න ඕනේ වීර්ය ලැබෙනවා. සවස් දැන් ටික වෙලාවක් කරගෙන යනකොට දැන් දවල් 12ට විතර කිට්ටුයි. හොඳටම අවුව. ගිනි කාස්ට කවුව. දාඩිය වැක් කරනවා. අවුවට පිච්චෙනවා. දැන් හරි අමාරුයි. අවුවේ වැඩ කරන්න බෑ කියලා හිතෙනවා. අවුවේ වැඩ කරොත් එහෙම දැන් ඔළුව කැක්කම හැදෙයි කියලා හිතෙනවා. එහෙම පිච්චෙනවද ටෝම. කලන් දාලා වැටෙයි කියලා හිතෙනවා. ඔය වගේ නොඑක් බාධක එනවා. ඒ නොඑක් බාධක එන වෙලාවටත් ඒ වැඩේ නතර කරන්නමයි හිතෙන්නේ. නැවත අදිස්ථානයේ සිහිපත් කරන්න පුළුවන් නම්, නැවත අදිස්ථානයේ අලුත් කරගන්න පුළුවන් නම් අන්න ඒ වෙලාවේදී එහෙම කරාම ඒ වැඩේ අවසානයක් වෙනකම්ම කරන්න අවශ්‍ය ශක්තිය ලැබෙනවා. එහෙනම් දෙයක් කරලා අවසානයක් වෙනකම් ඒ බාධක දුරු කරගෙන ඉස්සරහට යන්න අවශ්‍ය පරක්කම ධාතු කියන වීරිය කොටස නගා ගන්න පුළුවන් අදිෂ්ඨානයෙන්ම තමයි. එහෙනම් හොඳට කල්පනා කරලා බලන්න, ඔබේ ජීවිතය තුළ ඔබ යමක් සාර්ථක කරගෙන තියෙනවා නම් මේ වෙනකොට, අන්න ඒව ඔය ක්‍රමයේ දෙයට නෙමෙයිද සාක්ෂාත් කරගත්තේ කියලා. නිවන සාක්ෂාත් කරගන්නවා කියන එකත් ඔය වගේම තමයි. එකපාරටම බෑ. සමහර වෙලාවට දැන් තාප්පේ තීන්ත ගන්න කියලා කිව්වහම අදිෂ්ඨාන තියෙනවා. හැබැයි හිතේ කිසි විශ්වාසයක් නැහැ. කිසි විශ්වාසයක් නැහැ හිතේ. හරි කුකුසකුත් තියෙනවා හිතේ. මේ කිව්වට ඉතින් පුළුවන් වෙයි දන්නේ නැහැ. කරලා කරමු කියලා පාර ගත්තා ඉතින් පුළුවන් වෙයි දන්නේ නැහැ. විශ්වාසයක් නැහැ මුලින්. එහෙම තමයි ඔය ටික ටික පටන් ගන්න. ඔය අදිත්‍යානේ බොහොම මේ ප්‍රාථමික අවදී. කොහොමද මහබෝසතාණන් වහන්සේත් එහෙම හිතාගත්තා නම් එන්නේ? මම බුදු වෙනවා කියලා කිව්වා තමයි, හිතාගත්තා තමයි. ඔය කිව්වට ඉතින් පුළුවන් වෙයි දන්නේ කියලා එහෙම හිතුණා නේද? එහෙම හිතුණා නම් හරියන්නේ නැහැ නේද? එහෙනම් හොඳට පැහැදිලි වෙනවද ඔබට මේක පුරන්න ඕන එකක්? මේ පාරමිතාව පුරන්න ඕන එකක්, පූර්ණ කරගන්න ඕන එකක්. ටික 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 පූර්ණ කරගන්න ඕන එකක්, පුරුදු කරගන්න ඕන එකක් කියන එක. එහෙනම් අද බණ අහලා හෙට නිවන් දකින්නවා කියන එක ලේසියෙන් කරන්න පුළුවන් එකක් නෙමෙයි. මොකද නිවන සාක්ෂාත් කර ගැනීම පිණිස සද්ධර්මයේ ශ්‍රවණය කළා කරන්න ඕනේ වැඩ පිළිවෙලක් තියෙනවා. ප්‍රතිපදාවක් තියෙනවා පූර්ණ කරගෙන යන්න. ඉතින් මේ කියන කාරණාව මේ පාරමිතාවන් කියන ඒවා පුරුදු පුහුණු කරලා නැත්තම් කොහොමද කරන්නේ? කරන්න බැරි වෙනවා. ඒක නිසා මේවා පුරුදු කරන්න සිද්ධ වෙනවා. දැන් ලෝකේ මොනවා හරි දේවල් සාක්ෂාත් කර ගැනීම පිණිස අදිෂ්ඨානයෙන් වීරයෙන් කටයුතු කරලා පුරුදු පුහුණු අය ඉන්නවනම් ඒගොල්ලන්ට පොඩි වාසියකුත් තියෙනවා. හේතුව එකම ශක්තිය තමයි. හැබැයි යොදවන තැනේ වෙනසක් විතරයි මේ තියෙන්නේ. ලෝකේ අල්ලන්නත් යෙදුවේ ඒ ශක්තියමයි, අදිෂ්ඨාන ශක්තිය. නිවන සාක්ෂාත් කර ගැනීමටත් අවශ්‍ය ඒ ශක්තියමයි, අදිෂ්ඨාන ශක්තිය. ඉෂ්ඨාර්ථය කියන්නේ මොකද්ද කියන එක දාගත්තාම හරි එතෙන්ට. නිවනද ලෝකෙද කියලා. ඉතින් ලෝකේ අල්ලීම පිණිස අදිෂ්ඨානයෙන් කරුණු කටයුතු කරපු අයට දැන් අදිෂ්ඨානය කියන එක පුරුදු වෙලා තියෙනවා. පුරුදු කරලා තියෙනවා. ඒකේ වාසියක් තියෙනවා. මේ පැත්තට හැරුණොත් සාමාන්‍යයෙන් ඒ පැත්තට හැරිච්ච අය මේ පැත්තට හැරෙනවා අඩුයි. මොකද ටිකක් මහන්සියලා දෙයක් ලබා ගත්තාම දැන් ඒකට රහ වැටෙනවා. ඊට පස්සේ තව එකකට උත්සාහ කරනවා, ඒකත් ලැබෙනවා. තව එකකට උත්සාහ කරනවා, ඒකත් ලැබෙනවා. ඉතින් කෙලවරක් නැහැ, ඔහොම ඔහොම යනවා. මේ පැත්තට හැරුණොත් හොඳයි. එහෙනම් නිවන සාක්ෂාත් කර ගැනීම කියන කාරණාවට අදිස්ථානීය කියන එක බොහෝම වටින එකක්. බොහෝම උදව් උපකාරී වෙන එකක්. ඔබ මේ ජාතක කතාව අහලා ඇද්ද සමහරට? එක නාගරාජයෙක් හිටියා. මට මතක හැටියට සංකපාල නාගරාජය. මේ නාගරාජයා හිතා ගන්නවා පොය දවසක එයාගේ ශරීරයේ දන් දෙනවා කියලා. දෙයා මොකද කරන්නේ? මහා තුඹසක් තුඹසෙන් එළියට ඇවිල්ලා අද දවස තුල මාගේ ශරීරයේ මොකේ කරංගියක් කමන්නේ, මොනවා කරක් කමන්නේ, මං කිසිම දේශයක් වෛරයක් ක්‍රෝධයක් හිතේ ඇති කරගන්නේ නෑ කියලා හිතාගෙන ඒ නාගරාජයාගේ හිස තුඹස ඇතුළට දාගෙන කඳ එළියට පේන වැතිරලා ඉන්න. ඉතින් ඒ එදාම එක මිනිසු පිටිහක් දඩේමේ එනවා. දඩේමේ ඇවිල්ලා ඒගොල්ලන්ට කිසිම සතෙක්ව හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. දඩමසක් හම්බ වෙන්නේ නැහැ. දේම ඇවිදිනකොට දකින්නවා මේ නාගරාජයාගේ මහා විශාල ශරීරයක්, ඔරු කඳක් වගේ මහා විශාල ශරීරයක් දරාගෙන ඉන්න මේ සර්පයක් විදිහට දකින්නවා. දැක්කට පස්සේ මේගොල්ලෝ හිතා ගන්නවා මේ සර්පයා අපි අද මරාගෙන මස් වලට අරගෙන යන් කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? ඇවිල්ලා අර ආයුධ වලින් උල් වලින් ඇනලා කොහොම හරි උඹහැන් එළියට මේ ඔළුව එළියටත් අරගෙන ඇනලා ඇනලා දඬු කෝටු වල ගැට ගහලා කඩක් වගේ අරගෙන උස්සගෙන යනවා. ඉතින් උස්ස ගන්න අමාරුයි මේ මිනිස්සුන්ට. ජන නාගරාජයා මහා විශාල නිසා ඔළුවත් මේ බරයි. ඔළුව බිමට වැටෙනවා, කඩා හැලෙනවා. අන්තිමේදී අර නාස්පුඩු දෙක අසෙන් විදලා ඒක අසෙනුත් කඹයක් යවලා ඒකෙනුත් අල්ලලා ගැට ගහනවා. එහෙම තමයි කාරේ තියාගෙන අරගෙන ගියේ. ඉතින් මේ නාගරාජයා අදිෂ්ඨාන කරන්නේ මං මගේ ශරීරය දන් දෙනවා කිසිම හේතුවක් නිසාවත් මං දේශයටපත් වෙන්නේ නැහැ. වෛර කරන්නේ නැහැ, ක්‍රෝධ කරන්නේ නැහැ කියලා. මෙහෙම තමයි අදිෂ්ඨාන කරන්නේ. එතකොට අර ඒ වැඩි පිටිස් ඇවිල්ලා මේ උල් වලින් එහෙම අනිනකොට කඹ වලින් හිර වෙන්න, තද වෙන්න, ගැට ගන්නකොට ඒ කිසිම අවස්ථාවකදී දේශ ගන්නේ නැහැ. ඒ හැම අවස්ථාවකදීම අදිස්ථානෙම සිහිපත් කරනවා. නැත්තම් ඒ නාගරාජයාට පුළුවන් එක විස දුමාරයකින් මහ විශාල විනාශයක් කරන්න. ඒ තරම් බලයක් තිබ්බ නාගරාජයෙක්. ඕනනම් ඒ මිනිස්සුගේ අයි පැනලා යන්න තිබ්බා. නමුත් ඒ ශාරීරික වේදනාවන් එන හැම අවස්ථාවකම තමන් ගත්ත යම් අදිස්ථානයක් තියෙනවා නම් අන්නේ අදිස්ථානෙම සිහිපත් කරා. ඒ අදිස්ථානය නිසාමයි එතනින් එහාට ක්‍රෝධ කරන්නේ නැතුව, වෛර කරන්නේ නැතුව වීරයෙන් කටයුතු කරන්න පුළුවන් වුණේ. ඉතින් ඒ අතරමඟදී ඒක පුද්ගලයෙක් දැකලා මේ සතා කෙරෙහි අනුකම්පා හිතිලා මුදල් දීලා යාර පිළිසිට මේ සතාව නිදහස් කරලා යවනවා. ඔය බෝසතාණන් වහන්සේගේ එක ජාතක කතාවක්. ඉතින් හැම ජාතකයෙම වගේ පිංගුතුනි අදිෂ්ඨාන පාරමිතාව තියෙනවා. විශේෂයෙන් මේකේ මේකේ කියලා කියන්න දෙයක් නැහැ. ඔබට මතක ඇති තේමිය කුමාරයාගේ ජාතක කතාව. මේ තේමිය කුමාරයාගේ ජාතක කතාවේදී ඒ කුමාරයා අදිෂ්ඨානයක් ගන්නවා. ඒ අදිෂ්ඨානය ගන්නේ ගොළුවෙක්, බිහිරෙක්, කොරෙක් විදිහට ජීවත් වෙනවා මේ රජ ගෙදරින් මාව එළියට ඇදලා දාන කම්ම කියලා. දවසක් දෙකක් එහෙම නෙමෙයි. අවුරුදු 16ක් වෙනකම්. අවුරුදු 16ක්. ඔබ නිකන් හිතලා බලන්න. අද ගත්ත අදිස්ථානයක් අවුරුදු 16ක් ගියාට පස්සෙත් ඒ විදිහටම කටයුතු කරනවා කියලා කියන්නේ. ඔබ නිකන් කල්පනා කරලා බලන්න මීට අවුරුදු 16කට කලින් ඔබ මොන වගේ අදිෂ්ඨාන තිබ්බද කියලා. සාමාන්‍ය මතකත් නැතිද? මීට අවුරුදු 16කට කලින් හිටියද නැද්ද කියලා මතකත් නැද්ද? පොඩි කාලයක් එහෙම නෙමෙයි. සාමාන්‍ය අපේ ජීවිතේන ජීවිතෙන් භාගයක් විතර. ඒ තාක් කාලයක් යම් අරමුණක් කරා නොසැලී කටයුතු කරනවා කියලා කියන්නේ. එහෙනම් ඒක අනිත්‍යයේ මේ කුමාරයාට මාස 2යි ඒ අදිෂ්ඨානය ගන්නකොට. වයස මාස 2යි. එදා ඉඳන් ඒ එදා පළවෙනිදි ගත්ත අදිෂ්ඨානය ගත්ත දවසේ ඒ අදිෂ්ඨානය තිබ්බට පස්සේ ආයෝග සිහිපත් කරේ නැද්ද? පළවෙනි දවසේ විතර දෙක කරේ. එතනින් එච්චරයි. ඉතින් අර ඉතුරු මේ අවුරුදු 16ම ඔහේ ගමන් කරගෙන ගියා. ඔහේ ගෙවිලා ගියා. ඒ අර ටික ඔක්කොම නිකම් ඉබේම වගේ සිද්ධ වුණා. එහෙම උනේ නැහැ. තමන්ට එන හැම බාධකයක් ඉස්සරහම ඒ අදිෂ්ඨානයමයි සිහිපත් කළේ. ඒ අවුරුදු 16 ඇතුළේදී මහා පුදුමාකාර දුක් දුන්නා. මාස දෙකේ දරුවට කිරි දුන්නේ නැහැ. දවස මුළු දවසම කිරි දෙන්නේ නැහැ. නමුත් ඇඬුවේ කතා කරේ කෑ ගැහුවේ මුකුත් නැහැ. ඒ වේදනාවන් එනකොට අදිස්ථානයමයි සිහිපත් කළේ. ඒ අදිස්ථානය සිහිපත් කරපු නිසා තමයි තමන්ට වීර්යයක් ආවේ කෑ ගහන්න නැතුව අඬන්නේ නැතුව ඒ වේදනාවන් නිවසගෙන කටයුතු කරන්නේ. අවුරුද්දක් යනකම් ඔය විදිහට කිරි නොදී ඉඳලා ටෙස්ට් කරනවා. මැරෙන්න දෙන්නේ නැහැ. දවසක් කිරි දෙන්නේ. ඊළඟ දවසේ කිරි දෙනවා. ආයෙ දවසක් ටෙස්ට් කරලා බලනවා. ආයෙ කිරි දෙන්නේ නැහැ. ඔහොම කරනවා. අවුරුද්දක් යනකම් ඔහොම කරනවා. එහෙනම් ওই අවුරුද්දට කීපාරක් තමන්ගේ අදිෂ්ඨානය සිහිපත් කරන්නේ නැද්ද? එක දවසකට කීපාරක් ඒ අදිෂ්ඨානය සිහිපත් කරන්නේ නැද්ද? අද කිරි දුන්නේ එක වේලක් කිරි නොදී ඉන්නකොට බඩේ ඉන්න උත්සන්න වෙනකොට ඒ වේදනාවල් දැනෙනකොට ඔය හැම අවස්ථාවකම තමන්ගේ අදිෂ්ඨානයම සිහිපත් කරගෙන ඒ සියලු වේදනාවන් නිවසගෙන ඉන්නේ නැති ඊළඟ අවුරුදු කිහිපෙදී රස කැවිලි දෙන්නේ නැහැ. පළතුරු දෙන්නේ නැහැ. කෑම ජාති ඒවා දෙන්නේ නැහැ. දවසම බඩගින්නේ. ඒ හැම අවස්ථාවකම සිහිපත් කරන්නේද? තමන්ගේ අධිෂ්ඨානය. කොහොම හරි මේ රජගෙදරින් එළියට බහිනවා කියලා. ඔය විදිහට අවුරුදු 3-4ක් ඒ සියලු වේදනාවන් නිවසනවා. ඒ හැම අවස්ථාවකදීම අධිෂ්ඨානයම සිහිපත් කරනවා. ඒ වගේම තමයි. එතනින් පස්සෙත් නිකන් ඉන්නේ නැහැ. තව නොඑක් දේ කරනවා. අවුරුදු 5ක් විතර ගියාට පස්සේ කල්පනා කරනවා රජගෙදර පිවිස අවුරුදු 5ක් විතර වයස ළමයි ගින්දරට බයයි. එයිනම් මොකද කරන්නේ? පොල් අතු ආර එහෙම අතු වලින් හැවිල්ලපු මේ වහලයක් එහෙම හදපු එක එක කාමරයක් ඇතුළට දානවා. ශාලාවක් ඇතුළට දානවා. අනිත් සියලු ළමයි එක දාන්නේ. මේ ළමයින්ට එහෙම අදිෂ්ඨානයක් නැහැ. ඒකින්ද ඒ පොල් අතු මඩුවට ගිනි තිබ්බට පස්සේ ඒ ශාලාවට ගිනි තියෙනකොට ඒ ළමයි හිස්ලූලූ අත දුවනවා. නමුත් මේ කුමාරයා එල්ලෙන්නවත් නැහැ. එල්ල අතපයත්තත් හොල්ලන්නේ නැහැ. හතර වටෙන්ම ගිනිගෙන ගිනිපත්ුවේගෙන එනකොට මොකක් සිහිපත් කරන්නේ නැද්ද? තමන්ගේ අදිස්ථානියම තමයි සිහිපත් කරගෙන ආවේ. එහෙනම් අදිස්ථානිය කියලා කියන්නේ නිතර 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 සිහිපත් කරන්න ඕන එකක්. ඒ සිහිපත් කිරීම තුල තමයි මේ අදිස්ථානිය, මේ අදිස්ථාන ශක්තිය තව වැඩි වෙන්නේ. නිතර 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 ඒ පුරුදු කරන්න පුරුදු කරන්න. ඒ ස්ථාර්ථය කෙරෙහි තියෙන තමන් සාක්ෂාත් කරගන්න යන දෙයට දේ කෙරෙහි දැඩි ලෙස පිහිටනවා, බලවත් ලෙස පිහිටනවා. තාණ වෙනවා කියලා කියන්නේ තදින් පිහිටනවට. ඒක එක දවසක් කරපු පමණින් සිද්ධ වෙන එකක් නෙමෙයි. එහෙනම් තේමිය කුමාරයාගේ ජාතක කතාවේදී තේමිය කුමාරයා ඔය මුළු අවුරුදු 16 තුලම තමන් විඳපු සියලු දුක් කරදර ඉවසා දරාගෙන වීරයෙන් කටයුතු කරන්න පුළුවන් වුණේ මේ කියන අදිස්ථානය නිසාමයි. විසදල ගලවපු සර්පය ඒවලා බැලුවා. කඩු අරගත්ත පුරුෂය එව්ව මරන්න කියලා හොයනවා. හොඳට දමනය කරපු ඇත්තුන් එව්ව කුලප්පු වේශයක් අරගෙන ඔය හැම එකකදීම ඒ වගේම යටින් ගිනි දාලා ගිනි රස්නේ වදින්න තියෙනවා. තැම්මෙනවා. තවනවා. ගින්නෙන් තවනවා. කෑ ගහයි කියලා බලන්න. නැටුම් ගැවුම් විලාසිතා ඒවා පෙන්නනවා. නාටිකාංගනාවන් ගෙනහලා පෙන්නනවා. ඒත් මුකුත් වෙනසක් පෙන්වන්නේ නැහැ. ඊළඟට නාවන්නේ නැහැ. තමන් ඉන්නේ ඇඳේම අසූචි දා ගන්නවා. ඒව සුද්ධ කරන්නෙත් නැහැ. ඒ අසූචි ගොඩේම තියලා තියෙනවා. ඔය හැම අවස්ථාවකදීම අදිෂ්ඨානියම තමයි සිහිපත් කළේ. එහෙනම් ඔය විදිහට කටයුතු කරන්න පින්මුතුනි, අදිෂ්ඨානිය වුමනා වෙනවා වගේම අදිෂ්ඨානිය බොහොම උදව් වෙනවා වගේම ඔය අදිෂ්ඨානියට බොහොම හොඳ හේතුවක් තියෙන්න ඕනේ. නිකම් අදිෂ්ඨාන කෙරුව පමණින් තමයි අදිෂ්ඨාන පාරමිතාව පුරනවා කියන එක පින්මුතුනි දැන් තේමිය කුමාරයාගේ ජාතක කතාවේදී තේමිය කුමාරයා නිකම්ම හිතුවේ නැහැ. මං කොහොම හරි මේ රජගෙදරින් මේ නික්මෙනවා කියලා විතරක් හිතුවේ නැහැ. මොකද ඒ රජගෙදරින් එළියට බහින්න තියපු අදිස්ථානයට හේතුවක් තිබුණා. ලොකු හේතුවක් තිබුණා. අන්නේ හේතුව දීපත් කරා. අදිස්ථානය දීපත් කරා කියන එකෙන් අදහස් කරන්නේ ඔන්නෝ කියන හේතුවත් එක්කමයි මේ අදිස්ථානය දීපත් කරන්නේ. ඇත්තරම වෙන්න ඕනේ අදිස්ථානය දීපත් කරා කියලා කියන්නේ ඒ අදිස්ථානය තියන්න හේතු ටිකත් ඒ වෙලාවේ දීපත් වෙලා එන්න ඕනේ. දැන් උදාහරණයක් ඇදෙද්දී අපි දැන් තාප් එක තීන්ත ගන්න එකක් ගැන කිව්වේ. හිතන්නකෝ ඔය වැඩේ බාර දුන්නේ දුප්පත් මිනිස්සෙකුට කියලා. එයාගේ අම්මට ගොඩාක් සනීප නැති වෙලා කියලා හිතන්නකෝ. එයාට සල්ලි දෙන්නේ අද දවස ඇතුළත මේක ගෑවොත් විතරයි. අද දවසේ ගන්න මේ ගාලි වර කරන්න බැරුණොත් එහෙම රුපියලක්වත් දෙන්නේ නැහැ. එහෙනම් අද දවස ඇතුළත කොහොම හරි අම්මට බෙහෙත් ටික දෙන්නත් ඕනේ. බෙහෙත් දෙන්න නම් සල්ලි හම්බ කරගන්න ඕනේ. සල්ලි හම්බ වෙන්නේ මේ තීන්ත ගෑවොත් විතරයි. තාප්පේ අද දවස ඇතුළත ඉවර කරොත් විතරයි. එහෙනම් ඔය අදිස්ථානයේ තියන්න හොඳ හේතුවක් තිබුණා. ඇයි අම්මගේ ජීවිතේ බේරගන්න ඕනේ? අම්මගේ ජීවිතේ බේරගන්න වෙන්නේ මම මේක කරොත් විතරයි. අන්න එහෙම අදිස්ථානයේට හොඳ හේතුවක් තියෙන්න ඕනේ. එහෙනම් ඔබට නිවන සාක්ෂාත් කර ගැනීම පිණිස හොඳ හේතුවක් තියෙනවා. ඒකේ හොඳම හේතුව තමයි පින්වතුනි දුක්ඛාරය සත්‍ය දැකීම. නමුත් දුක්ඛාරය සත්‍ය දකින්නවා කියන එකට බොහෝ පිං තියෙන්නට ඕනේ. ඒ කියන්නේ සෝතාපන්න ඵලය සාක්ෂාත් කරගන්නවා කියන්නේ සෝතාපන්න වෙනවා කියන්නේ කෙනෙක්. ඒකනේ ඒ හොඳම හේතුව ලැබුණු කෙනා නියත වූ සම්බෝධි පරායනයි කියලා කියන්නේ. ඒකාන්ත වශයෙන් බෝධිය කරා යනවා කියලා කියන්නේ ඒකයි. මොකද නිවන සාක්ෂාත් කරගන්නවා කියන අදිස්ථාණයට හොඳම හේතුව ලැබෙන්නේ එතන. සසර දුක දැක්කා. දුක්ඛාරය සත්‍ය දැක්කා. ඒ තමයි හොඳම හේතුව. එහෙනම් ඔබ නිවන සාක්ෂාත් කරගන්න යන ගමනේ හොඳම හේතුව තාම හම්බුනේ නැත්තම් එතනින් මෙහාට ඊට කිට්ටු වෙන සියලු හේතු ටික එකතු කරගන්න. අර තීන්ත ගන්න මිනිස්සයාට හිතන්නකෝ ඒ අම්මා සනීප වෙච්ච නැති මිනිස්සයා විතරක් නෙමෙයි. තවත් මිනිස්සෙක් ඉන්නවා. ඒ මනුස්සයාටත් මුදල් ඕනේ. ඒ මනුස්සයාට මුදල් ඕනේ මොකටද? ඒ මනුස්සයාට සපත්තු දෙකක් ගන්න ඕනේ. හේතුව තමයි පරණ සපත්තු දෙක පොඩක් දූවිලි ගෑවිලා. මඩ ගෑවිලා පොඩක්. එක්කෝ එක තැනක් පොඩක් හීරිලා. එහෙම අවස්ථාවයක් තියෙනකුණු ඉන්නවා. හැබැයි තාප්පේ අයිතිකාරය කියන්නේ කලින් එනාට කියපු කතාවම තමයි. අද දවසේ තීන්ත ටික ගෑවොත් තමයි සල්ලි දෙන්නේ. නැත්තම් සල්ලි දෙන්නේ කලින් කෙනාට හොඳ හේතුවක් තිබුණා. අම්මගේ පණ බේර ගන්න ඕනේ, අම්මගේ ජීවිතේ බේර ගන්න තියෙනවා. දෙවෙනි කෙනාට තියෙන හේතුව තමයි කලින් සපත් දෙක චුට්ටක් කීරිලා අලුතෙන් සපත් දෙකක් අරගන්න. ඔබ කල්පනා කරලා බලන්න ඔය හේතු දෙකෙන් ඔය හේතු දෙකේ වෙනස කොච්චරක්ද කියලා. හොඳ හේතුව ඒ කියන වැඩේ කරගෙන යන්න ගන්න ඕනේ අදිස්ථානීය බලවත් අදිස්ථානයක් අරගෙන කටයුතු කරන්න අවශ්‍ය හොඳම හේතුව මොකක්ද කියලා. එහෙනම් අදිස්ථානයක් තියන්න හොඳ හේතුවක් තියෙනවා. අදිස්ථානය තියන්න හොඳම හේතුව තමයි නිවන දකින්නවා. නිවන සාක්ෂාත් කරනවා, එහෙම නැත්නම් බෝධිය සාක්ෂාත් කරනවා කියන තැනට යනවා නම් දුක්ඛාර සත්‍ය දකින්න එක. නමුත් ඒක එකපාරටම කරන්න පුළුවන් එකක් නොවන නිසා එතනින් මෙහාට තියෙන සියලු හේතුන් ඔබ එකතු කරගන්න. ඔබ නිතර සද්ධර්මයේ ශ්‍රවණය කරන කෙනෙක් නම් ඒ සද්ධර්මය තුල කියවෙන දේවල් එකතු කරගන්න ඔබේ නිවනට, නිවන කරගන්නවා කියන අදිෂ්ඨානයට හොඳ හේතුවක්, හොඳ හේතු එකතු කරගන්න. එතකොට ඔබේ අදිෂ්ඨානයට අදිෂ්ඨානය සිහිපත් කරනකොට, ඒ අදිෂ්ඨානය පණ ගන්න උනකොට මේ හේතු සියල්ල සිහිපත් කරන්න. සමහර විට ඔබ දන්නේ පව් කරාම අපාය යනවා කියලා විතරයි වෙන්නේ. පව් කළොත් අපාය යනවා. ඔය කොටස විතරයි වෙන්නේ නැති දකින්න නැති. ඒත් කමක් නැහැ. ඒක හොඳ හේතුවක්. මොකද තේමිය කුමාරයාත් අර වගේ මහා වීරකමක් කළේ අපාය යන එක දැකලා තමයි. මොකද ජාති ස්මරණ ඥානය පහළ වුණා. මීට කලින් අත්බවයකදී ඔය රජකම කරන්න ගිහිල්ලා අවුරුදු 20ක් රජකම කරලා අවුරුදු 80,000ක් ඔසුපත් නරකයක දුක් විඳින්න සිද්ධ වුණා. මහා ගිනි කණ්ඩ වුණා. එහෙනම් පව් කරාම රජෙක් වුණත් කම කරන්න දෙයක් නැහැ. රජකම වෙලා හරි කමක් නැහැ. පව් කරානම් මහ ගිනි කඳක් කරගහ ගන්න වෙනවා. මහ ගිනි ගොඩකට වැටෙනවා කියලා දැකලා ඒක නිසා තමයි ආයිනම් රජකම් එපා කියලා රජගෙදරින් දොට්ට බහින්න අර අදිෂ්ඨානය තිබ්බේ. ඒ හේතුවම තමයි නිතර නිතර සිහිපත් කළේ. අර හැමදැනම වටේටම ගිනි තියෙනකොට මේ ගින්නට පිටිලා මැරුණක් කවන්නේ නැහැ. මේක ගින්නක් ඇයි අපායේ ගින්නේ හැටියට. ආයිනම් රජකම් එපා මරුණක් කවන්නේ කියලා හිතාගෙන ඉන්නව හද නැතුව අර අදිස්ථානෙන් ඉන්න. මොකද ඒ අදිස්ථානෙට හොඳ හේතුවක් තිබුණා. එහෙනම් පව් කරාම අපාය යනවා කියලා දැනගත්තා නම් කෙනෙක් ඒකත් පව් නොකර ඉන්න හොඳ. පව් නොකර ඉන්න අදිස්ථාන කරනවා නම් ඒ අදිස්ථානෙට හොඳ හේතුවක් ඒක. මේ සසර පැවැත්ම නම් හොඳ එකක් නෙමෙයි කියලා හිතන්න හොඳ හේතුවක්. නිවන් දකින්න ඕනේ කියලා අදිෂ්ඨාන කරපු කෙනෙකුට හොඳ හේතුවක් ඒක. ඔබ ඒ හේතු දකින්න. තවමත් ඔබ අදිෂ්ඨාන කරලා නැත්නම් මේ නිවන සාක්ෂාත් කරගන්නවා කියලා. ඔබ අදිෂ්ඨාන කරන්න. මේ නිවන සාක්ෂාත් කරගන්නවා අය කියලා. එහෙම කරුණු කටයුතු කරගෙන ඉස්සරහට එනකොට යම් දවසක ඔබට නිවන පිණිස තියෙන අදිස්ථානයට හොඳම හේතුව හම්බ වෙයි. දුක්ඛ ආර්ය සත්‍ය දැක ගන්න පුළුවන් වෙයි. එදාට ඔබ නියත වශයෙන්ම සම්බෝධිය කරා යන කෙනෙක්. මොකද හොඳම හේතුව ඔබට ලැබුණා. එහෙනම් අදිෂ්ඨානය ගැන ඔන්න ඔය විදිහට බොහෝ කරුණු සාකච්ඡා කරන්න යෙදුණා. අපි ඉදිරියටත් අදිෂ්ඨානය ගැන තව බොහෝ කරුණු සාකච්ඡා කරමු. අදට කාල වේලාව බොහෝ ඉක්ම ගිහිල්ලා නිසා අපි දේශනාව මෙතනින් හමාර කරමු. දේශනාව අවසන් කිරීමට ප්‍රථමයෙන් ඔබ නගාගත් ආ වූ සියලු පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියින් සියලු ලෝක සියලු සත්ත්වයන්ට අනුමෝදන් කරමු. හොඳයි, එහෙනම් පින්වතුනි, බොහෝ වේලාවක් සද්ධර්මයේ දේශනා කරන්නට ඉදිරිලා සද්ධර්මයේ ශ්‍රවණය කරලා සද්ධර්මයේ සාකච්ඡා කරලා සද්ධර්මයේ මානසිකාර කරලා නගාගත් ආ වූ සියලු පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියින් සියලු ලෝක සියලු සත්ත්වයන්ට අනුමෝදන් කරමු. පළමුකටම සිහිපත් කරගන්න පින්වතුනි, මේ තුන් ලෝකාත්‍රයේ තුල ආර්මාර්ගයේ පූර්ණේ කරගන්නවා, මේ නිවන සාක්ෂාත් කරගන්නවා කියලා අදිස්ථානයෙන් මහත් වූ වීර්යෙන් අපකප වේලා කටයුතු කරන යම් කිසි පිරිසක් ඉන්නවා නම් අන්නේ සියලු දෙනාටම ඔබ කරගත් ආ වූ සියලු පුණ්‍ය සම්පාර ධර්මිය කුසල සම්පාර ධර්මිය අනුමෝදන් කරන්නේ. ඒ අනුමෝදනාවෙන් ඒ සියලු දෙනාටම වැඩි වැලඳී එන්නා වූ ඒ සියලුම දුක් දෝසාන්තකාරවල දුහරින් භූතේවා, ශරීරයේ සප්තදාස දූෂණයෙන් අදපෙමියා වූ දෝසාන්තකාරවල දුහරින් භූතේවාට අනුවක් රෝග නමානුවක් වැඩි දෙසුතුන කාන්තරා දෝසාන්තකාරවල දුහරින් භූතේවා, යක්ෂ පේද පිසාත මලගේල කුම්බාණ්ඩාන්තිකින් අදපෙමියා වූ දෝසාන්තකාරවල දුහරින් භූතේවා, දසකුසලෙ මිදෙත්වා දසකුසලෙ වරත්වා දස පුණ්‍යක් පියම් කරත්වා නිබ්බාන පරම සුඛෙන් සුඛිතරේත්වා කියලා සාදුකාරයෙන් දෙලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මොහොතක් සිහිපත් කරගන්න ඇතාතීතයේ ඉඳන්ම මේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරගෙන ආවෝ යම් කිසි පිරිසක් ඉන්නවා නම්, විහෙර විහාර ආරක්ෂා කරගෙන ආවෝ යම් කිසි පිරිසක් ඉන්නවා නම්, මේ ත්‍රිපිටක පොත් වහන්සේලා ආරක්ෂා කරගෙන රැකගෙන ආපු යම් කිසි පිරිසක් ඉන්නවා නම්, සංඝයා වහන්සේලා ආරක්ෂා කරපු පිරිසක් ඉන්නවා නම්, අන්නේ සියලු දෙනාව සිහිපත් කරගන්න. ඒ සියලු දෙනාව තම ඔබ කරගත් ආ ඒ සියලුම පුණ්‍ය සම්බාර ධර්මිය කුසල සම්බාර ධර්මිය අනුමෝදන් කරන්න. ඒ අනුමෝදනාවෙන්නේ යම් කිසියකින් අභාවිස්ථානයක ඉන්නවා නම්, එයින් අත මිදී සුඛී සුවපත් භාවයට පත් වේවා. දසකුසලයේ මිදෙත්වා දසකුසලයේ වැඩත්වා දස පුණ්‍යක් ව්‍යාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතරේත්වා කියලා සාදුකාරයක් දෙලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මොහොතක් සිහිපත් කරගන්න සම්බුත් ශාසනය ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපේන්ද චන්ද්‍රශේඛර ප්‍රජාපති කියන්නා වූ ඒ සියලු මාල්පේශාක්‍ය මහේශාක්‍ය දිව සමූහයව සිහිපත් කරගන්න. ඒ වගේම සත්ත්ව දේවදුමා ප්‍රදාන පරිවාර දේවතා පිරිස සිහිපත් කරගන්න. ඒ වගේම සතර වරන් රජ දරුවන් ප්‍රදාන පරිවාර දේවතා පිරිස සිහිපත් කරගන්න. ඒ වගේම 18ක් යක්ෂ සේනාධිපතිවරුන් ප්‍රදාන පරිවාර දේවතා පිරිස සිහිපත් කරගන්න. ඒ වගේම තමන්ට දුකක් කරදරයක් පැමිණෙලා වේලාවෙදි පිහිටක් ආරක්ෂාවක් ලැබුවා ආයෝ සියලුම නානා නම්ගත් ගොත් වලින් පෙනී සිටිනා ඔය සියලුම දිව සමූහයව සිහිපත් කරගන්න. ඒ වගේම ඉෂ්ඨකාමී දෙවි දෙවතුන් වහන්සේලාව සිහිපත් කරගන්න. ඒ සියලුම දෙවියන්ට තම ඔබ කරගත්තා ඔය සියලුම පුණ්‍ය සම්බාර ධර්මිය කුසල සම්බාර ධර්මිය අනුමෝදන් කරන්න. ඒ අනුමෝදනාවෙන් සතුට වන්නා ඔය දෙවියන්ගේ දිව්‍යානුභාවය වැඩි වේවා, දිව්‍ය තේජස වැඩි වේවා, දිව්‍ය ඍතිය, දිව්‍ය බලය, දිව්‍ය දීප්තිය වැඩි වේවා, තිරාක් කාලයක් සම්බුත් ශාසනය ආරක්ෂා කරගනිත්වා, දසකුසලයේ මිදෙත්වා දසකුසලයේ වැඩත්වා දස පුණ්‍යක් ව්‍යාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතරේත්වා කියන සාදුකාරයක් දීලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මොහොතක් සිහිපත් කරගන්න තමන්ට සුජීවත්ව ඉඳගෙන තමන්ට උදව්පදව් කරන්නා වූ යම් කිසි පිරිසක් ඉන්නවා නම් අන්නේ සියලු දෙනාම සිහිපත් කරගන්න. තමන්ගේ අම්මා තාත්තා දුව දරුවෝ ඥාති හිත මිත්‍රාදීන් සහෝදර සහෝදරියන් යහළු එහෙළියන් මේ සියලු දෙනාම සිහිපත් කරගන්න. ඒ වගේම සේවක සේවිකාවන් සොයාම දරුවන් සිහිපත් කරගන්න. ඒ වගේම තමන්ට උදව්පදව් කරපු යම් කිසි කෙනෙක් ඉන්නවා නම් අන්නේ සියලු දෙනාම සිහිපත් කරගන්න. ඒ වගේම වතුරු විදුලකින් අර උදව් කරන කෙනෙක් ඉන්නවා නම් අන්නේ සියලු දෙනාම සිහිපත් කරගෙන ඔබ කරගත් ආ වේ සියලු පුණ්‍ය සම්බාර ධර්ම කුසල සම්බාර ධර්ම ඒයි ක්‍රෙහිත අනුමෝදන් කරන්න. ඒ අනුමෝදලාවෙන් එයට වැඩි වෙලෙන් දෙන්නා වූ සියලුම දුක් දෝසාන්තකාරවල දුහරින් භූතේවා, ශරීරයේ සප්තදාස දූෂීමෙන් වැදපෙමියා වූ 89ක් රෝග නමානුවක් වැඩි 23ක් ආන්තා දෝසාන්තකාරවල දුහරින් භූතේවා, යක්ෂ ප්‍රේත විසාජ මලගල කුම්බාණ්ඩාදීකින් වැදපෙමියා වූ දෝසාන්තකාරවල දුහරින් භූතේවා, දසකුසලෙ මිදෙත්වා දසකුසලෙ වැඩත්වා දස පුණ්‍යක් ව්‍යාම කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතරේත්වා කියලා සාදුකාරයක් දීලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මොහොතක් සිහිපත් කරගන්න තමන් නමින් ජම්මාන්තර්ගත වෙන්නේ යම් කිසි කෙනෙක් ඉන්නවා නම් අන්නේ සියලු දෙනාව සිහිපත් කරගන්න. තමන් මේ ආත්ම භාවය විතරක් නෙමෙයි කල්පානුකයක් ඇතුළත තමන් අම්මා වෙත තාත්තා වෙච්ච ඥාති හිත මිත්‍රාදීන් වෙත ඒ සියලුම දෙනාව සිහිපත් කරගන්න. ඒ සියලු දෙනාට ඔබ කරගත් ආ වේ සියලු පුණ්‍ය සම්බාර ධර්ම කුසල සම්බාර ධර්ම අනුමෝදන් කරන්න. ඒ අනුමෝදනාවෙන් යම් කිසි හේකින් අභාවිස්ථානයක ඉන්නවා නම් එයින් අත මිදී සුඛී සුවපත් භාවයට පත් වේවා. දස අකුසලයේ මිදෙත්වා දස කුසලයේ වඩත්වා දස පුණ්‍යක් ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතරේත්වා කියලා සාදුකාරයක් දෙලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම ඔබ කරගත්තා වූ සීලම් පුණ්‍ය සම්බාර ධර්මයන්ගේ උතු සම්බාර ධර්මයන්ගේ ගුණ බලමයි මේ මිහි මඩරමත ලක්ෂණන් අරිහතුන් වහන්සේලා පහළ වේවා කියලා සාදුකාරයක් දෙලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අනාදිමත් සංසාරයක පටන් මේන ගමනේදී ඔබ කරගත්තා වූ සීලම් පුණ්‍ය සම්බාර ධර්මයන්ගේ කුසල සම්බාර ධර්මයන්ගේ ගුණ බල මහිමෙන් මේ ඔබ අප සියලු දෙනාටම බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවිසනසීමේ පැමිණි වදාළේ නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණයම සාක්ෂාත් වේවා කියලා සාදුකාරය දින පින් අනුමෝදන් වේ. සියලු දෙනාටම තෙරුවන් සරණයි.
තිරභාවයට පියමන් කරන ගමනේ තවත් පියවරක් සමගින් හමුවමු ලබන සතියේ. තෙරක් නොමැති සසරි ඒ තෙරලන තෙරලන.